ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට.
වයසට ගිහින් තනිවම ඉන්න වෙලාවක වැටුනොත් අපට අත දෙන්න කවුද ඉන්නේ? ඒ වගේ තනියම ඉන්න වෙලාවක ඔබ වැටුණු බව හඳුනගෙන ඔබට නැගිටින්නට පියවරෙන් පියවර උපදෙස් දෙන ඔබට අතහිත දෙන රොබෝ කෙනෙක් හිටියොත් එහෙම කොයි තරම් අපූරුද? ඔව්, මේ ප්‍රබන්ධයක්වත් හිතලුවක්වත් නෙමෙයි. ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයෙකු විසින් රොබෝ තාක්ෂණයත් කෘතිම බුද්ධියත් යොදාගෙන සිදු කරන ලද පර්යේෂණයක්. අද දවසේ ඇඩිලේඩ් සිට SBS සිංහල ගුවන්විදුලිය සමගින් ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන ආචාර්ය කලන විතානගේ මහතා සම්බන්ධ වී සිටිනවා. අයිබෝවන් කලන, ඔබට.
අයිබෝවන් අතනි.
ඔව් කලන, මුලින්ම අපි කතා බහ කරමු ඔබේ පශ්චාත් උපාධිය වෙනුවෙන් ඔබ රොබෝ තාක්ෂණය යොදා ගනිමින් මේ සුවිශේෂ පර්යේෂණයක් සිදු කරනවා. ඒ පිළිබඳ අපට විස්තර කියන්න, ඒ කුමක්ද?
මේ පර්යේෂණයේ මාතෘකාව වුණේ රොබොටික් විෂන් ෆෝ එල්ඩරි ෆෝල් රිකවරි. දැන් ඔස්ට්‍රේලියාව වැනි රටවල වැඩිහිටි ජනගහණය ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. එතකොට මේ වර්ධනය වෙන වැඩිහිටි ජනතාව බොහෝ විට තමන්ගේ ජීවිතයේ සැඳෑ සමය ගත කරන්නේ ස්වාධීනව නිවෙස් තමන්ගේ නිවෙස්වල හෝ නැත්නම් වැඩිහිටි නිවාසවල. පූර්ව පර්යේෂණ මගින් සොයාගෙන තියෙනවා මේ වැඩිහිටියන් බොහෝ වැටීම් වලට ලක්වනවා කියලා. එතකොට මගේ පර්යේෂණයේ මූලික විෂාණතියක් වුණේ මේ ජනතාවට වැඩිහිටියන්ට කොහොමද රොබෝ තාක්ෂණය යොදාගෙන මේ වැටීමකදී උපකාර කරන්නේ කියලා. එතකොට තවදුරටත් ගැඹුරට ගියොත් එහෙම මේ රොබෝ තාක්ෂණයේ බැලුවොත් එහෙම රොබෝලගේ තියෙන විවිධ කැමරා වර්ග. එතකොට මේ කියන්නේ ෆිසිකලි රොබෝ කෙනෙක් වැඩිහිටියෙකුට උදව් කරන්න කලින් ඒ පුද්ගලයාගේ හැසිරීම සහ ක්‍රියාකාරකම් හොඳින් අඳුරා ගන්නවා. නැත්තම් ඒකට උපකාර කිරීම ඉතා අපහසු වෙනවා. එතකොට මගේ පර්යේෂණයේ විෂාණතේ වුණේ රොබෝගේ කැමරා භාවිතයෙන් කොහොමද ඒ වැටුණු පුද්ගලයාගේ ඉරියව් සහ ක්‍රියාකාරකම් හඳුනාගන්නේ කොහොමද, ඊට පස්සේ ආරක්ෂා සහිතව නැවත නැගිටීම සඳහා කොහොමද උපකාර කරන්නේ කියලා කෘතිම තාක්ෂණ බුද්ධිය උපකාර කරගෙන.
ඔව් කලන, අපට ඒ පර්යේෂණයේ සුවිශේෂීතාවය කුමක්ද කියලා පැහැදිලි කරලා දෙන්න.
මීට කලින් පර්යේෂණ සිදු වෙලා තියෙනවා, يعني වැඩිහිටියන් වැටුණාන් පස්සේ කොහොමද අඳුරාගන්නේ, වැඩිහිටියෙක් වැටුණා කියලා අඳුරගන්නේ කොහොමද සම්බන්ධව ගොඩක් පර්යේෂණ වෙලා තියෙනවා. නමුත් වැටුණු පුද්ගලයෙකුට කොහොමද උපකාර කරන්නේ කියලා රොබෝ තාක්ෂණ යොදාගෙන ඒ ගැන මම කියන්නේ මේ පර්යේෂණ මූලික වශයෙන් සිදු වුණේ 2013-18 කාල පරාසයේදී. ඒ කාලය තුල එහෙම පර්යේෂණයක් සිදු වෙලා නැති ගානම තමයි තිබුණේ. එතකොට එහෙම බැලුවොත් එහෙම රොබෝ තාක්ෂණ යොදාගෙන වැඩිහිටියෙකුට වැටුණු තැනින් සිට නැගිටීම දක්වා ඒ සම්බන්ධයෙන් කරපු ප්‍රමුඛ පෙළේ පර්යේෂණයක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තව එකක් තමයි මේ පර්යේෂණයේදී කණ්ඩායමක් තුනක් සහභාගී වුණා. එකක් රොබෝ සහ කෘතිම බුද්ධිය තාක්ෂණය සම්බන්ධයෙන් තාක්ෂණික කණ්ඩායමක්. ඒ වගේම භෞතික චිකිත්සක නැත්නම් ෆිසියෝතෙරපිස් සහ බයෝමෙකනික්ස් කියන මෙඩිකල් ෆීල්ඩ් එකේ කටයුතු කණ්ඩායමකුත් සහභාගී වුණා. එතකොට අපි මූලික වශයෙන් කරපු දෙයක් තමයි මේ කියන්නේ දැන් මේ රොබෝ වැඩිහිටියන් වැටීම සහ ඒ ගැන අධ්‍යයන කිරීමේදී අපට කියන්නේ පර්යේෂණ කිරීමේදී හැම අවස්ථාවකදීම වැඩිහිටියක් ගැනලා යාව ක්‍රියා ප්‍රතිපාටිය තුළ යවන්න අමාරුයි. ඒ නිසා අපි මුලින් කරේ එහෙම ඩේටා සෙට් එකක් හදාගත්තා. ඒකට මූලිකව පුද්ගලයන් 15 දෙනෙක් සහභාගී වුණා. මේ 15 දෙනා අපි බයෝමෙකනික්ස් ලැබ් එකක්දී විවිධ කැමරා භාවිතයෙන් රෙකෝඩ් කිරීමකට භාවිතා කරා. එතකොට ඒගොල්ලන්ට අපි උපදෙස් දුන්නා සමායෝජනය කරපු වැටීමකට භාවිතනය වෙලා එතනින් ආරක්ෂිතව නැගිටීමේ ක්‍රියාමාර්ග ගන්න. ඒ අතරතුර අපි ඒ විවිධ කැමරා උපාංග මාර්ගයෙන් ඒක රෙකෝඩ් කරලා ඊට පස්සේ මේක පසු කාලීනව අපි අධ්‍යයනය සඳහා යොදාගත්තා. එතකොට මේ විදිහට රෙකෝඩ් කරපු පළවෙනි ඒ හා සමාන ඩේටා සෙට් එක වශයෙන් සඳහන් කරන්න පුළුවන්. ඊළඟට පර්යේෂණයේ අවුට්පුට් එක විදිහට බැලුවොත් එහෙම ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. එකක් තමයි මේ වගේ වැඩිහිටියෙක් වැටුණාන් පස්සේ ඒ පුද්ගලයා වටා කොහොමද ප්‍රබෝ ගමන් කළ යුත්තේ ආරක්ෂා සහිතව ගමන් කළ යුත්තේ කියන නැවිගේෂන් කියන කොටස දෙවිනි වශයෙන් වැටුණු පුද්ගලයාගේ ඉරියව් සහ ක්‍රියාකාරකම් ප්‍රබෝගේ කැමරා භාවිතයෙන් කොහොමද අඳුරා ගැනීමකට ලක් කරන්න ඒ සඳහා අවශ්‍ය වන ඇල්ගොරිදම් පිළිබඳ පර්යේෂණයක් කර ඒවගේම තුන්වෙනි වශයෙන් එසේ වැටුණු කෙනෙකුට නැගිටීම සඳහා ෆිසියෝතෙරපීටික් විදියට කොහොමද පියවරෙන් පියවර උපදෙස් ලබා දෙන්නේ කියලා පර්යේෂණයක් කළා. ඊළඟට මේ පර්යේෂණය අපි මූලික වශයෙන් යොමු කරේ වැඩිහිටියන් සඳහා වුවත් මෙහි දියුණු කරපු ක්‍රියාමාර්ග සහ විවිධ මෙතඩොලොජිස් අපට පුළුවන් වෙන යදවීම් සඳහා යොමු කරන්න. උදාහරණයක් වශයෙන් හදිසි අවස්ථා, ඒ කියන්නේ අපි කියමු නායයම් නැත්නම් සුනාමි වගේ අවස්ථාවක්, එහෙම නැත්නම් යුදමය අවස්ථාවක්. ඒ අවස්ථාවකදී ව්‍යසනයකට ලක් වුණාන් පස්සේ කොහොමද ප්‍රබෝධාක්ෂණ යොදාගෙන මිනිස්සුන්ට උපකාර කරන්නේ කියන පොදු භාවිතයක් මේ වෙලාවේ තියෙනවා.
ඔව් කලන, ඔබ පැහැදිලි කළා මේ කණ්ඩායම් කිහිපයක් විද්‍යාඥවරුන් බොහෝ පිරිසක් එක් වෙලා සාමූහික ක්‍රියාවලියක් විදියට මේ කටයුතු සිදු කරන බව සහ අදියරෙන් අදියරට මේ පර්යේෂණ කටයුතු සිදුවෙමින් පවතින බව. ඉතින් අපි දැනගන්න කැමතියි ඔබට මේ ඔබේ පශ්චාත් උපාධි පර්යේෂණයේදී ඇති වුණු අභියෝග මොනවද?
විවිධ අභියෝග ඇති වුණා. එකක් තාක්ෂණික නොවන අභියෝග සහ තාක්ෂණික අභියෝග. තාක්ෂණික නොවන අභියෝග වශයෙන් බැලුවොත් එහෙම මූලික වශයෙන් අපට අවශ්‍ය වුණා මේ පුද්ගලයන් 15 දිනක් පමණ මේකට සහභාගී කරගන්න. අපි ඉතින් ඒකට මූලික මෙහි ඔස්ට්‍රේලියාවේ විද්‍යාත්මක ක්‍රමවේදය අනුව අපට අවශ්‍ය වෙනවා එතික්ස් අප්‍රූවල් ගන්න. ඒකට ඉතින් යම්කිසි මාස ගණනක කාලයක් යනවා ඒ වැඩේ ක්‍රියාත්මක වෙන්න. ඊට පස්සේ මේ පුද්ගලයන් අපි ගන්න රික්‍රූට් කරනකොට තුන ලොකු ගැටලුවක් තමයි, කියන්නේ හැම ගොඩක් පුද්ගලයන් මේකට කැමති. නමුත් ඇත්තටම ලැබ් එකට ඇවිල්ලා මේ උපකරණ පැලඳගෙන ඒ අවශ්‍ය එක්සයිස් එක කරන්න ගොඩක් කටි හොයාගන්න හරි අමාරු වුණා. ඉතින් ඒ අවස්ථාවේදී මේ අවුරුදු 65ට වැඩි පුද්ගලයන් සඳහා තමයි අපි මුලින්ම අවධානය යොමු කරේ. නමුත් අපිට අපහසුාවක් වීම නිසා අපිට සිදු වුණා වයස් සීමාව අඩු කරන්න. ඒ තුලින් අපිට ඒක ජය ගන්න හම්බුණා. ඊළඟට තාක්ෂණික වශයෙන් ගැටලුවක් විදිහට බැලුවොත් එහෙම දැන් මේ පුද්ගලයෙක් සිටගෙන ඉන්නකොට පුද්ගලයාගේ ඉරියව් අධ්‍යයනය කිරීම පිළිබඳ ගොඩක් පර්යේෂණ ඒ වෙනකොටත් තිබුණා. එහෙනම් ගොඩක් දියුණුවක් තිබුණා. නමුත් මේ පුද්ගලයෙක් වැටීමේ අවස්ථාවකදී තියෙන ගැටලුව තමයි පුද්ගලයාගේ ගොඩක් අවයව පේන්නේ නැහැ. ගොඩක් ලාට එක අවයවකින් තව අවයවක් වැසී තියෙන. එතකොට මේ අවස්ථාවේදී ඒ කියන ඒ ඇල්ගොරිදම්ස් අපිට ඒ විදිහටම යූස් කරන්න බෑ. ඒවා ඒකේ තියෙන සාර්ථකත්වය 30% වගේ වුණා. එතකොට අපිට කොහරි මම ඒ අවුරුදු ගණනාවක් තුල පරීක්ෂණ කරදී ඒකේ යම්කිසි දියුණු වීම කරන්න පුළුවන් වුණා. ඒත් එක්කම ඒ කාලේ සමකාලීනව වෙච්ච දියුණුවක් තමයි මේ ඩීප් ලර්නින් කියන අංශයේ ඒ හා සම්බන්ධ කිරීමත් සමග අපිට හැකි වුණා මේ වැටීමේදී අවශ්‍ය වෙන ඉරියව් වඩා හොඳින් අඳුරා ගැනීමේ හොඳ ඇල්ගොරිදම්ස් හදන්න පුළුවන් වුණා. ඉතින් මම හිතන්නේ ඒක කාලානුචිතව ඒ අවස්ථාවේ දියුණු වෙච්ච තාක්ෂණය අපිට යොදා ගැනීම තුළින් අපිට ඒ අභියෝගයත් ජය ගන්න හැකියාවක් හම්බුණා.
ඔව්, මේ ළඟට මේ ඔබේ පර්යේෂණය පිළිබඳ විස්තර අපි බොහෝ කතා කරා. මම කැමති දැනගන්න ඔබේ පවුල් පසුබිම කුමක්ද කියන කාරණය සම්බන්ධව.
මගේ මව සහ අපි ලංකාවේ ජීවත් වෙන්නේ. මගේ මව පූර්ණ කාලීනව ගෘහණියක් විදියට අපි සම බලාගත්තා. ඒ වගේම පියා වෘත්තියෙන් මිනින්දෝරුවරේ. මට ඔහුගෙන් යම්කිසි ආభాෂයක් ලැබුණා කියලා හිතනවා. ඒ වගේම මගේ කුඩා කාලයේ සිට ලොකු ආශාවක් තිබුණා විවිධ තාක්ෂණ උපකරණ ඒවා වැඩ කරන්නේ කොහොමද, ඒවලයි ඒවා කොහොමද දියුණු කරන්නේ කියලා මට එහෙම අදහස් ආවා, උනන්දුවක් ඇති වුණා. අපේ ඒවලදී ප්‍රතිඵල විදිහට ගොඩක් වෙලාවට මේ අපේ ගෙදර තියෙන මගේ يعني සෙල්ලම් බඩු සහ ගෙදර තියෙන උපකරණ තමයි ඒකෙන් හිරිහැරයට ලක්ුණේ. ඒ සිදුවීම නිසා දෙමාපියන්ට කේන්ති කිහිප අවස්ථාවක් නැතුව නොවේ. දැන් ආපහු හැරලා බලනකොට එදා ඒ හරහා ලැබුණු ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා මට හිතෙනවා. මොකද ඒ ආශාවට මට ඒවා පරිහරණය කරන්න, ඒවා ඇතුලේ බලන්න ඒ හමුණු අවස්ථාව ගොඩක් වටිනවා. ඉතින් මගේ දෙමව්පියන් ගොඩක් ස්වාධීනව වැඩ කිරීමේ මේ අවස්ථාව ලබා දුන්නා. ඉතින් නමුත් ඔවුන් ඉතාම අපි කරන දෙයට ඉතාමත් උදව් උපකාර කරා. ඊළඟට මගේ බිරිඳ සම අධ්‍යාපනික සහ වෘත්තීය ශිෂ්‍යයෙක් වැඩ කරනවා.
ඔව්, ඒකම කලන අපි කතා කරමු ඔබ ඔස්ට්‍රලියාවට සංක්‍රමණය වූ ආකාරය සහ ඔබ මෙහි ඔස්ට්‍රේලියාව ඇඩිලේඩ් නුවර ගෙවන ජීවිතය සම්බන්ධව.
මම මුලික වශයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණෙන්නේ ඇත්තටම මේ PhD පර්යේෂණය සඳහා මට ලොකු ආසාවක් වුණා. ඒ සඳහා තමයි මුලිකව එන්න අවශ්‍යතාවය තිබුණේ. ඒත් එක්කම මට හිතුණා ඔස්ට්‍රේලියාවේ PR වීසා ගත්තොත් එහෙම ඒ PhD එක සඳහා අවශ්‍ය වෙන ප්‍රොසෙස් එකට ගොඩක් උපකාරයක් වෙයි කියලා. උදාහරණයක් විදිහට PR වීසා එක තියෙනවා නම් ඔස්ට්‍රේලියාවේ ස්කෝලර්ෂිප් එකක් ගැනීම වඩා පහසු වෙනවා. සහ ජීවිතය තවදුරටත් ස්ටුඩන්ට් වීසා ඉන්නවට වඩා පහසු වෙනවා. ඒ නිසා මම එතකොට මම ලංකාවේ අවුරුදු 4ක් 5ක් පමණ වැඩ කළා තියුණා. ඒ අත්දැකීම් එකතුව මම ඔස්ට්‍රේලියාවට හැමී ස්කිල් මයිග්‍රේෂන් ස්කීම් එක යටතේ එහෙම ඇවිල්ලා ඊට පස්සේ ඒත් එක්කම තමයි මම ඔස්ට්‍රේලියාවේ මේකට අප්ලයි කරන්න PhD ප්‍රෝග්‍රෑම් එක සඳහා අප්ලයි කරන්න. මට ඒ වෙලාවේ ඇත්තටම ලොකු අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. දිගු කාලීන රැකියාවක් සඳහා මට අවශ්‍ය වුණේ ඒ අවස්ථාව යොදා ගන්න පුළුවන් තරම් මේ PhD පරිශ්‍රණය සඳහා. මම 2012 තමයි ඇඩිලේඩ් නුවරට පැමිණියේ සවුත් ඔස්ට්‍රේලියාවල. එදා පටන් දැන් 2022 දක්වා අවුරුදු 10ක් පමණ ඇඩිලේඩ් වල ජීවත් වෙනවා. දැනට මම චේෂ්ඨ මුදුකාංග ඉංජිනේරුවෙක් වශයෙන් ඇඩිලේඩ් නුවර තියෙන ප්‍රධානායක අතනයක වැඩ කරනවා. ඊළඟට ශ්‍රේෂ්ඨ වශයෙන් බැලුවොත් එහෙම මං විවිධ නිර්මාණ සහ ප්‍රොජෙක්ට්ස් වලට සහභාගී වෙලා තිනවා. ඉන්ඩස්ට්‍රියල්, ඇග්‍රිකල්චර්, automation, mining, සහ self-driving car කියන technologies වල.
ඔව් කලින් ඔබ කෘත්‍රිම බුද්ධිය හා සම්බන්ධ මේ රොබෝට් තාක්ෂණය වැනි උසස් තාක්ෂණ වෘත්තීන් සඳහා ඔස්ට්‍රේලියාවේ ඇති නව ප්‍රවණතා ගැන අපිට පැහැදිලි කිරීමක් කරලා දෙන්න.
ඔස්ට්‍රේලියාවේ සහ දිනු රටවල දැන් මේ රොබෝට් තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය ඉතා විශාල වශයෙන් ඔවුන්ගේ සියලුම කර්මාන්ත සඳහා යොදා ගැනීම සිදු වෙනවා. රොබෝට් තාක්ෂණය කරලියට පැමිණියේ මීට අවුරුදු 20කට 30කට කලින් පැමිණියා. ඒ වෙලාවේ මූලික සිද්ධාන්තය වුණේ අපි ප්‍රෝග්‍රෑම් කරාම රොබෝ අපට ඕන වැඩේ කරනවා කියන සිද්ධාන්තය. නමුත් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් මැෂින් ලර්නින් ශ්‍රේෂ්ඨ ගොඩක් පරිශ්‍රණ දියුණු වීමත් සමග දැන් මේ රොබෝ වලට හැකියාව නැත්නම් මේ ඔටෝමේෂන් වලට හැකියාව ලැබිලා තිනවා තමා සිතාමතා යම් කිසි දෙයක් කිරීමේ හැකියාව. එතකොට ඒක ප්‍රෝග්‍රෑම් කරන්න ඕනේ නැහැ. එයාට හොයලබල්ලා කරන්න පුළුවන් දෙයක් වෙන්න පුළුවන්. එතකොට මේක සියලුම ශ්‍රේෂ්ඨ වලට අදාළ වෙනවා. කෘෂිකර්මාන්තය, කර්මාන්ත, අධ්‍යාපනය, ට්‍රාන්ස්පෝර්ට් මේ සියලුම ශ්‍රේෂ්ඨ වල මේ ඔටෝමේෂන් කියන එක ගොඩක් ලොකුවට සිද්ධ වෙනවා. එතකොට අපි දකීවි ඊළඟ අවුරුදු 5-10 ඇතුළත මේ ශ්‍රේෂ්ඨ වල සමහර වෘත්තීන් වල තියෙන ඉල්ලුම අඩු වේවි. ඒ වගේම නව රැකියා විශාල වශයෙන් ක්‍රියාත්මක වේවි. උදාහරණයක් විදිහට මේ රොබෝ තාක්ෂණය ඩිවලොප් කිරීම සඳහා අවශ්‍ය වෙන වෙනම දක්ෂතා ඇති පිරිසක්, ඒ වගේම මේවා මේන්ටේන් කිරීම සඳහා අවශ්‍ය පිරිසක් සහ මේවා භාවිතා කරන පිරිසක් විශාල වශයෙන් ඉස්සරහට අවශ්‍යයි. එතකොට අපි කැමති වුණත් නැති වුණත් ඉස්සරහට මේ රොබෝ තාක්ෂණය නැත්නම් මේ ඔටෝමේෂන් අපට අපේ එදිනදා ජීවිතය සඳහා වැඩි විශාල වශයෙන් යොදාගන්න එක ඉතා හොඳ පැත්තක් දකින්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට එතකොට මැනුවලි කරන සමහර ක්‍රියාදාම අපට මැෂින් එකකට ඔටෝමේට් කරන්න දීලා අපිට ඊට වඩා හොඳ දේවල් කරන්න. උදාහරණයක් විදිහට වඩා නිර්මාණශීලී දෙයක් කරන්න. එහෙම නැත්නම් එන්ටර්ටේන්මන්ට් පැත්තට යොමු වෙන්න අපට විශාල හැකියාවක් ඉස්සරහදී හම්බ වෙයි.
ඔව් කලින් ඔබ පැහැදිලි කළා මේ උසස් තාක්ෂණ ඉදිරියේදී ඉතා ශීඝ්‍රව ව්‍යාප්ත වෙන බව සහ ඒ සඳහා ඇති දිල්ලුම වැඩි වෙන බව. ඕස්ට්‍රේලියාවේ විවිධ ක්ෂේත්‍රවල වසර ගණනක අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වගේම විද්‍යාඥවරයෙකු වශයෙන් සංක්‍රමණය වීමට බලාපොරොත්තු වන වෘත්තීය වේදීන්ට ඔබ ලබා දෙන පණිවිඩය කුමක්ද?
තොරතුරු තාක්ෂණය සහ ඉංජිනේරු වෘත්තියන් බැලුවත් එහෙම මේ මම ඉස්සල කතා කරපු මේ ඔටෝමේෂන් නැත්නම් රොබොටික්ස් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඒ ශේෂ්ත්‍රවලට හා සම්බන්ධව ඉතා දැඩි සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට මේ ශේෂ්ත්‍රවල විශාල වශයෙන් ඉල්ලුමක් ඇති වෙනවා. දැනටත් තියෙනවා ඒ ඉල්ලුම තවත් වැඩි වෙන එක තමයි වෙන්නේ. එතකොට මම හිතන්නේ ඔබ සංක්‍රමණය වන ශ්‍රී ලාංකිකයෙක් විදිහට ඔබට මේ ශේෂ්ත්‍රවල හොඳ දැනුමක් තියෙනවා නම් ඔබට ලොකු අවස්ථාවක් තියෙනවා ඔස්ට්‍රේලියාව වැනි රටවල තමන්ගේ වෘත්තීය වශයෙන් යෙදෙන්න. ඒක මම දකිනවා මේ ඔබට අවශ්‍ය වෙනවා මේ රැකියාවලට යෑමේදී මූලිකව ඔබට ස්කිල් එක ඒකට අවශ්‍ය කරන ස්කිල් එක හදා ගන්න ඕන. ඒ කියන්නේ මොනවද කුසලතා කියන එක හදා ගන්න ඕන. ඒ වගේම මෙහි තියෙන එක එක ටීම්ස් එක වැඩ කරනකොට ඒ ටීම් කොලැබරේෂන් කියන එක, ඒ කියන්නේ ටීම් සමඟ සහයෝගයෙන් වැඩ කිරීමේ හැකියාව ඒකට අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ඔබගේ කමියුනිකේෂන් ස්කිල්, සංවේදන හැකියාවන් ඒවා ඉතා අවශ්‍ය වෙනවා. ඊළඟට දැන් ඔස්ට්‍රේලියාව බැලුවොත් එහෙම ලංකාවට සාපේක්ෂව විශාල මාකට් එකකට අපට අවස්ථා උදා කරනවා. ඒ කියන්නේ ඔබට ඔබ දක්ෂ නම් ඔබට ඔබගේම ප්‍රොඩක්ට් එකක්, ඔබගේම නිෂ්පාදනයක්, ඔබගේම සර්විස් එකක්, ඔබගේම සේවාවක් සපයලා ඔබට ඒක ව්‍යවසායකෙක් විදිහට වැඩ කරන්න හැකියාවක් හම්බ වෙනවා. ඔස්ට්‍රේලියාව වැනි රටවල මෙවැනි ව්‍යවසායකත්වය සඳහා ගොඩක් පහසුකම් සහ නීතිමය ක්‍රියාමාර්ග ලබා දීලා තියෙනවා. මගේ පෞද්ගලික වශයෙන් මගේ ආදර්ශ පාඩක් විදිහට මම තියාගත්ත එකක් තමයි Learn, Share, Innovate and Grow කියන එක. ඒ කියන්නේ ඉගෙන ගන්න, අන් අයක සමග එක බෙදා හදා ගන්න, ඊළඟට ඔබ ඒ ඇසුරින් නව නිර්මාණ කරන්න සහ ඒ නව නිර්මාණ ඇසුරින් ඔබගේ සහ ඔබගේ සියලු දෙනා නව හොඳ ස්ථානයකට රැගෙන යන්න.
ඔව්, Learn, Share, Innovate and Grow කියන තමන් තනිව නොවෙයි සියලු දෙනා එක්ව කටයුතු කිරීමෙන් අපට බොහෝ දෑ ළඟා කර හැකි යන වැදගත් පණිවිඩය සමගින් අද අප සාකච්ඡාව මෙසේ නිමා කරනවා. අද මේ වැදගත් සාකච්ඡාවට අප සමග සම්බන්ධ වුණේ ඇඩිලේඩ් සිට ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු මෙන්ම විද්‍යාඥවරයෙකු වන ආචාර්ය කලන විතානගේ මහතා. ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබේ පර්යේෂණ කටයුතු සහ මේ වැදගත් පණිවිඩ ලබා දීමට SBS සිංහල ගුවන් විදුලිය සමග සම්බන්ධ වුවාට.
බොහොම ස්තුතියි අතිරි මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. ඒ වගේම මම හිතනවා අපි සාකච්ඡා කරපු කරුණු ආබෝධනාට උපකාරී වෙයි සහ ඒක උද්‍යෝගිමත්ව කටයුතු කිරීමට හේතු වෙයි කියලා. බොහොම ස්තුතියි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.